මටද කියන්නේ.
ඔව්. මයික් මියුට් කරන්න. එතන කීප දෙනෙක් ඉන්නවා මයික් ඕන් වෙලා. ඒගොල්ලෝ දන්නේ නැහැ වටපිටාවේ සද්ද අනිත් පැයට ඇහෙනවායි කියලා. තව එකක්
අන්න
ඕන්
නැත්තම්
වෙලා.
බලන්න ගමු.
හරි, දැන් හරි. නෑ, තාම ඔය ආරිස් ෆෝන් iPhone කියන එකේ මයික් එක ඕන් වෙලා තියෙන්නේ. එයා දන්නේ නැහැ ඒක ඕන් වෙලා කියලා. කාට හරි කෝල් එකක් දෙන්න පුළුවන් නම් එනම කතා කරලා කියන්න. මගද මේ කහගෙන නෙමෙයි ඉන්නේ. ඒක මතක් කරනවා. දැන් මේක මං පටන් ගන්න කලිනුත් සමහරු ජොයින් වෙලා තියෙනවා. ඉවර වුණාට පස්සෙත් සමහරිට පැය භාගයක් විතර මේකෙන් අයින් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මොකට ජොයින් වෙනවද කියලා මං දන්නෙත් නැහැ. මේ ඒක අනිත් අයට කරන කරදරයක්. ඒ හින්දා මයික් එක තමන් කතා කරන්නේ නැත්නම් මියුට් කරගන්න බලන්න. බලමු මොකද දැන්. මේවට ගිහාම අර කතා කරගෙන ආපු අදහස් ටික ආයේ එන්නේ නැහැ. කියාගෙන ආපු ටික. මේ අමාරි අතෙන්දි අර ඔබතුමියා කියාගෙන ගිය එකේ එතන ඒ අනේ පින්දු සිටුතුමා ඒ පුතාට කියපු එකේදී දැන් බුදුහාමුදුරුවෝ එහෙම අදිෂ්ඨානයක් කළා කියන එක මන් දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒවයි මේ ඉන්නේ කොහොම හරි පුතාට ඒක සතරපද ගාථාව මතක තියාගෙන ඇවිල්ලා කිව්වොත් කහවණු 1000ක් දෙනවා කියන අරමුණෙන් තමයි එයා එතෙන්ට යන්නේ. හැබැයි එයාට ආපහු එනකොට මතක නැහැ කියපු. එහෙම එහෙම වෙලා මේ අරක ගන්න බැරි හින්දා කීප සැරයක් එතෙන්ට ගිහින් බණ අහන්න වෙනවා. එතකොට බුදුහාමුදුරන්ගේ දේශනාව අහනකොට අර්ථය දැක්කනම් වෙන්නේ අපි මේ කතා කරපු ඊතර වෙන පැත්ත නැත්නම් නිමිති ඉතුරු වෙන්නේ නැහැ. නිමිති ඉතුරු වුණේ නැත්නම් කතාවක් යෙදෙන්න බෑ. ව්‍යවහාරයක් එන්න බෑ. මොකද ව්‍යවහාරයට හරවන්නේ නිමිති. සංඥාවේ විපාකය ව්‍යවහාර කියන. ඒකට ඒ සංඥා. සංඥා කියන්නේ මොනවා හරි ආකාර උද්දේශ ලිංග නිමිති ආකාර උද්දේශ. ඒකට ඒවා යෙදෙනකන් තමයි ඉතින් අපිට يعني කතාව හරි ලෝකය හරි සේරම තියෙන්නේ. ඒකට මේ අර්ථය දකිනකොට කතාවම එතර වෙනවා. ඉතින් හැම දේශනාවෙම මේ මතු කරන්නේ කුළු ගන්නවන්නේ ඔන්න ඔය එතර වීම. අපට ගොඩක් වෙලාවට එන්නේ අපි දන්න එකට බුදුහාමුදුරුවෝ කියපු වචන ටික ගැලපෙන. ඒ ගැලපීම එතර වෙන කෘත්‍ය නෙවෙයි. හරියට එතර වෙන කෘත්‍ය වුණා නම් අනුගත වීම වුණා නම් ඒ පැත්තේ තව විග්‍රහයක් ඉතුරු වෙන්න බෑ. අපට විග්‍රහයක් එන්න බෑ. ඒ දෙන්න බෑ. කියන්නේ මට මේකයි කියලා ලැබෙන්න බෑ. මම මේක දැනගත්තා මේ දහම මන් දැනගත්තා කියලා ලැබෙනවා නම් තව ටිකක් පරිස්සම් වෙලා තව තව අහන්න කියන්නේ ඒකයි. මට මේක වැටහුණා කියලා බුදුහාමුදුරුවෝ කියපු දේ මට වැටහුණා කියලා ලැබෙනවා නම් ඒක තමන්ම දකින්න දක්ෂ වෙනවා නම් ඒකේ පේන්න ඕන තාම හරියට ඇහිලා නැහැ. මට බුදුහාමුදුරුවෝ කියපු දේ මේ හරි සරලව වැටහුණා. සරලව කියන වචනේ ඇති වුණා. කියන්නේ මේකයි කියලා හරි පැහැදිලි කියලා දැනෙනවා නම් තව ටිකක් පරිස්සම් වෙලා, ඒ කියන්නේ එතෙන්දී තමයි කල්යාණ මිත්‍රය අපිට ඕන නැහැ. මොකද මේක මට වැටහුණා කියනකොටම අර ඉතර වෙන පැත්ත නෙමෙයි. මම දන්නවා මේකයි ඇත්ත. ඉදමේව සත්‍යං කියන පැත්තට යනවා. ඒක බුදුහාමුදුරමයි දේශනා කළේ. මේකමයි ඇත්ත. මේකමයි බුදුහාමුදුරෝ කිව්වේ. මේකමයි කියලා ලැබෙනවා නම් එතන වැරදිලාමයි. ඉදමේව සත්‍යං මෝග මඤ්ඤං. ඒකම හේතු වෙනවා අපිට මේ තව දුරටත් දහම ඇහෙන්නේ නැහැ. කොච්චර කිව්වත් ඇහෙන්නේ නැහැ. ඇයි මන් දන්නවනේ බුදුහාඳුරෝ කීපේ. මට කවුරුවත් කියා දෙන්න ඕනේ නැහැ. අපිටම අර ඇහෙන්න තියෙන එක අපිම වහගන්න. ඒ උතෙන්දි තමයි වැඩියෙන්ම කල්යාණ මිත්‍ර ඇසුර ඕනනේ. කල්යාණ මිත්‍රයා එක පෙන්නුවත් වැඩක් නැහැ. තමන් නිහතමානී නොවුනොත්. يعني කවුරු හරි අඩුව පෙන්නකොට පිළිගන්න බෑ මේකමයි ඇත්ත කියන තැනට ගියෝ. එහෙනම් හරි පරිස්සම් වෙන්න ඕන. එකමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඉතමේව සත්‍යං. එතෙන්දි තමයි අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය ගොඩාක් ඕන වෙන්නේ. එහෙනම් අනන්ත මුණ ගැහෙන්නේ නැත්නම් මං කියන්නේ තව තව මේ සාකච්ඡා තව තව අහන්න. මොකද අපිට ඇහිලා නැහැ. ඇහිලා නැහැ කියන්නේ මේකදී අපිට හිතෙන්නේ මේ කියන කෙනා දන්නවා කියලා පෙන්වන්න හදනවා කියන එක. ඒකත් අර බාහිරයට අයියන්නේ. එහෙම දන්නවා කියලා පෙන්වීමක් නෙමෙයි. මේකෙදී අපිට ඇහිලා නැහැ කියන පැත්ත දකින්න තව තව අපි දක්ෂ වෙන්න ඕන. එහෙම වුණත් තමයි අපිට තව තව අහන්න පුළුවන්. කන්‍යමා අහන්න කියන්නේ. එතකොට ඒක යන්තම් හරි චෙක් කරගන්න විදිහ තමයි. මොකක් හරි වැටහුණා නම් ඇහිලා නැහැ. පෙර වෙන කෘත්‍ය නෙවෙයි. මොනවාම හරි ලැබෙනවා නම්. මොකද ඊතර වෙන කෘත්‍ය කියන එකේ කතාවක් ඉතුරු වෙන්න බෑ. විග්‍රහයක් ඉතුරු වෙන්න බෑ. හැබැයි ඒකෙන් කියන්නේ මේ ධම කතා කරන්න බෑ කියන එක නෙමෙයි. අපි කතා කරනවානේ බුදුහාමුදුරුවෝ වචන වලට දාලා තියෙනවානේ. ඒවා උදව් කරගෙන අපි අර දැක්ම හදාගන්න එතෙන්ට යන්නයි උත්සාහ කරනවා. ඉතින් අර ඔබතුමිය මතු කරපු අර අනේ පිඬු සිටුතුමාගේ පුතාට කියපු එකෙත් ඒක හරි. ඒ කියන්නේ ධම දකින කෙනාට ධම කියන අර ප්‍රඥාවන්තයන්ට හැම එකේම ඒ දහම දකින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියන ඕන දේශනාවකදී අපි අහලා තියෙනවා ගොඩාක් අය මගඵල ලැබුවා කියලා. සමහර විට පේන අය නෙමෙයි නොපෙනෙන අය. කොට ඒ හැම දේශනාවෙම අපිට පෙනුනේ නැතුවට චතුරාර්ය සත්‍ය අනුගතයි. ඒක පෙන්නන අර මහා හත්තිපදෝපම සූත්‍රය ඇත්තඩියට අනිත් ඕන සත්‍යෙගේ අඩි ඇතුල් කරන්න පුළුවන් වගේ මේ චතුරාර්ය සත්‍යයෙන් පිට දේශනා නැහැ. කොහෙන් හරි මතු කරන්නේ. හැබැයි ඒක එක්කෙනාගේ ප්‍රඥා මට්ටමට ඒකෙන් දකින්න පුළුවන්කම තියෙන. එහෙනම් දැන් මේ ධර්ම දකින්න දකින්න වෙන්නේ ඕන දේශනාවක මේ ඉතර වෙන පැත්ත පෙන්වනවා මතු කරගෙන. අපිට ඒක අහුවෙන්නේ නැත්නම් අපේ ප්‍රඥාවේ අඩුවක් නිසා. ඉතින් ඒක අපේ අඩුවක් නිසා කරේ. දහමේ මෙතන වැරදිලා මෙතන හරි කියන පැත්තනේ. ඒකත් උදව් වෙනවා මේ දහම තව දකින්න. ඒ වයිදි අපිට පේන්නේ නැති අර්ථ මතු කරලා පෙන්නනවා කල්යාණ මිත්‍ර. يعني මෙතනත් මේ ඉතර වෙන දහම තියෙනවා කියන. ඔය පර්මිතනමය අහපු ටිකට කිව්වා. ඔය තව එකක් කියන්න හිටිය අර අන්ත ගැන කියන එක ගැන. يعني හොඳ දේශනාවක් තිබුණා මං හිතන්නේ ප්‍රියනවද ස්වාමීන් වහන්සේ මේ ළඟදී පළවෙනිදා කරපු දේශනාවක් දාලා තිබුණා මජ්ජේ සූත්‍ර ගැන. ඉතින් අතරන් ඒක අහනකොට කොහොම බොහොම හොඳ දේශනාවක් කියලා හිතුණා. මීට කලින් කියලා ඇති මට ඇහිලා නැති වෙන්න පුළුවන්. ඒ ඇහෙන පැත්ත හොඳටම මතු කරන දේශනාවක් මජ්ජේ සූත්‍රයේ දේශනාව පළවෙනිදා තිබුණ එක. ඒකේ පුදුමාකාර විදිහට සක්කාය දිට්ඨිය කියන කතාව අපේ යෙදෙන හැටි මතු කරනවා. මට හිතුනේ දැන් මෙච්චර හොඳටත් කියලා මේක ඇහෙන්නේ නැත්නම් ඉතින් කොහොමද දකින්නද කියන කතාව තමයි.
ඒක ඇහුවා ડોક્ટર රවි හරිම කියන්න වචන නැහැ.
ඒක අහද්දි දැන් දේශනාවක් අහද්දි සමහර කොටස් සමහර කොටස් අපිට මග ඇරිලා මේවයි වැදගත් කමන්නේ මේ මේ ටික තමයි හොඳ කියලා හිතෙනවා නම් මම ආයෙ මතක් කරනවා ආයෙ ආයෙ අහන්න. يعني මුළු දේශනාවටම අනුගත වෙලා අහන්න පුළුවන් වෙනකන් අහන්න. එන කියන මොකක් හරි පැහැදිලි නැත්නම් ඒක අරගෙන තව තව සාකච්ඡා කරන්න මොකද හොඳ දැක්මකට එන්න අවශ්‍ය ගොඩාක් දේවල් එකේ තියෙන. විශේෂයෙන් අර අන්ත කියන්නේ මොනවද? අන්ත දකින්න නැද තේරෙන්න එපා. යෝ ගාන මැජේ මනකන නලුප්පති සංඥාවන්තයා නැද තැවරෙන්නේ නැහැ. ඒකට ඔන්න ඒ විදිහටයි මේ මොහොතේම තණ්හාව සිද්වනිය ඉක්මවා යන්නේ. යට දාන්න බැරි වෙන. ඒ ඒ ඒ දැක්ම නේ. ඔය අය ආකාරයකට ඒ තේර භික්ෂුන් වහන්සේලා කිව්වට එකම ඊතර වීම විග්‍රහ කිරීමක් කියන එක ලස්සනට පේනවා. right කිසිම වෙනසක් නැහැ මේ බුදුහාමුදුරුවෝ පෙන්නන එකමයි. පෙන්නන්නේ අර්ථය ඉතර වෙන අර්ථය කියන්නේ ඒකේ මොකක් හරි එකකින් තේරිලා අනිත් එක තේරෙන්නේ නැත්නම් ඒක අපේ අඩුවක් දැක්මේ අඩුවක් දැක්ම පිරිසිදු වුණොත් ඒ අන්ත කියන්නේ මොකද්ද මැද කියන්නේ මොකද්ද කතාව හරිම ලස්සනට විග්‍රහ වෙනවා. ඒකට ඒ ඒ විග්‍රහය හරියටම තේරෙන්නේ ඒක ඒකකින්වත් මට ලැබෙන එකක් වෙන්න බෑ.
එහෙමයි.
ඒ හැම එකේම උදාහරණයක් ගත්තා අතීත ඒකාන්තය අනාගතේ තව අන්තයක් කියනකොට අපිට පැහැදිලි නම් අතීත ගෙවිලා ඉවරයි ඕක එක්ක යන්න එපා කියන කතාව අපිට එනවා නම් ඒක නෙමෙයි මේ පෙන්නන.
එතකොට එතන බැස්
අනාගතේ ඇවිල්ලා නෑ. ඒ හින්දා එක හොයන්න එපා. ඔය කතාව නෙමෙයි. ඔය ලෝකෙට ඇති විස්තර. මේ දැක්ම එක ඒ අන්ත දකින්නවා කියනකොට ඊට වඩා වෙනස් අදහස්. අතන වෙන්නේ අපිට අතීතය කියලා පැහැදිලි කිරීමක් ඇවිල්ලා අනාගතය කියලා පැහැදිලි කිරීමක්. අපි දන්නවා. දන්න එක ලැබෙනවා නම් ඒක ඊතර වීම නෙවෙයි. ඒ ඒ ඒක දන්නවා කියන්නේ මැද තැවරිලා ඉවරයි. අනේ මැද තැවරිලා ඉවරයි කියන එක දැන් මජ්ජේ මන්තා නලිප්පති නෙමෙයි. දැන් උදාහරණයක් තව අපි ගත්තොත් අර පස්සය එක අන්තයක්. පස්ස සමුදය තව අන්තයක්. දැන් අපිට හිතන්නේ මොකද්ද? පස්සේ දැක්කහම දැනගත්තහම හරි. පස්ස සමුදය දැනගත්තහම දැන් ඊතර වෙනවා. ඈ ඔය දැනගත්තා කියන්නේ අන්තයක්.
ડોક્ટર සමාවෙන් ડોક્ટર එතකොට ડોક્ટર અંતයක් කියලා අදහස් කරන්නේ මොකද ડોક્ટર කියන්නේ පොඩ්ඩක් එතන පොඩ්ඩක් පැහැදිලි කරන්න અંતයක් කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කරන එකයි ડોક્ટર අදහස් කරන එකයි පොඩ්ඩක් නිකන් එන්නේ නැහැ වගේ ડોક્ટર. ඇත්තටම ડોક્ટર અંતයක් කියලා අදහස් කරන්නේ මොකද්ද? මම කියන්නේ මේ ධර්මෙ නෙමෙයි. ධර්ම පොඩ්ඩක් අයින් කරමුකෝ. ડોક્ટર පොඩ්ඩක් කියන සමා වෙලා અંતයක් කියන්නේ මොකද්ද එතකොට? මේ
අපේ පැත්තෙන් සරල අදහසක් ගත්තොත් અંતය කියන්නේ ලෝකේ.
හරි හරි සමහරවිට ડોક્ટર ඒ කියන්නේ එතකොට ડોક્ટર මෙයා මැද અંતයක් කියලා අපි දන්නේ නැහැ නේද?
දන්නේ නැහැ. ඉතින් අපි I think කොහමද අපි මැද අල්ල ගන්නව අල්ලගන්නේ නැහැ කියලා. දැන් බලන්න
අන්තයක් වෙලා. ඔව්.
පස්සේ ඒකාන්තයක් පස්ස සමුදය අවාන්තයක් මැද මොකද්ද? ඒ කරුණ මතකද? පස්සේ ඒකාන්තයක්
පස්ස නිරෝධේස
නිරෝධ පස්ස
නිරෝධ මැද කියලා එතන කියන්නේ පස්ස නිරෝධය නේද? අපි පස්ස නිරෝධය නේද අල්ලගන්න හදන්නේ? ස්පර්ශය නිරෝධ නම් හරි කියලා ඒක අල්ල ගන්නවනේ. දැන් තැවරිලාද නැද්ද බලන්න, ඒක කොච්චර සියුම්ද මේ පෙන්නන අර්ථ කිය. ඊතන ස්පර්ශය නිරෝධ වුණා නම් හරි. ඉතින් ඒකනේ කරන්න හදන්න. අල්ලගෙන නේද?
ඒක තමයි. ඒක පස්ස නිරෝධයක් අන්තයක් වෙලා නේ ડોක්ටර්.
ඒක මැද.
ඔව් මැද තමයි ડોක්ටර්. මැද මැදත් අන්තයක් වෙනවා නේ ડોක්ටර්. අර
මැද අල්ලගෙන නෙමෙයිද පස්සේ නිරෝධ කරන්න නෙමෙයිද ට්‍රයි කරන්න? පස්ස නිරෝධේ නිවන කියලා නේ අපිට හිතෙන්නේ නේ.
ඔව් ඒක තමයි ડોක්ටර්.
ඉතින් මැද තැවරිලා නේද? ඒකයි මේ 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 ඔබ වැටෙනවා නම් තව පරිස්සම් වෙලා හොයන්න කියන්නේ ඒක. ඒ ඔය ටික අහන්න ඒ සූත්‍රයට කලින් පැය භාගයක් විතර කරන විස්තරේ හොඳට අහන්න. හරි. එකයි ඒ කියන එකක්වත් මග අරින්න එපා. ඒ කියන එකට අනුගත වෙලා අහන්න පුළුවන්ද කියන තැනට එන්න කිව්වේ ඒකයි. ඒ කියන එකට අනුගත වෙනවා කියන එක ලේසි නෑ. දැන් බුදු කෙනෙක් පෙන්වන එකට අනුගත වෙනවා කියන එක අපි හිතන තරම් ලේසි නෑ. මේ අර්ථයක් වැටහුණා කියනකොටම තව ටිකක් පරිස්සම් වෙන්න කියන්නේ ඒකයි. මොකද මට යමක් ලැබුණා මිසක් ඈතර වෙන එක වෙන්නේ නැහැ. ඒවා තව අහන්න තව තව විමසන්න කියන්නේ ඒක.
ડોક્ટર අවිත් සමාවෙන්න තව අදහසක් ඒක නිවැරදිද කියලා දැනගන්නයි අහන්නේ. එතන අර චක්ුණා රූපන් දිස්වාන නිමිත්ත ගාහි කියනකොට එතකොට දැන් මැද තැවරුනේ නැත්තම් එතකොට මැද තැවරුනේ නැත්තම් අර සංඥාවේ මේ විපාකේනේ මේ විවහාරය කියන්නේ එතකොට විවහාරයක් නැහැනේ. හැබැයි ඒ එයා පටන් ගත්ත ගෝචරත්වය එහෙන් පටන් ගත්තා නම් එතකොට දැන් කියලා දෙන්න වෙනවනේ ලෝකේ ඉන්න කට්ටියට. එතකොට එයාට ඇහෙන් දැපන් ගත්ත නිසා චක්කුණා රූපන් දිස්වා නැත්තම් කණෙන් එක්කනාට නම් කනට ඇසුණු සද්දයක්. හැබැයි අර සකස් වීම ඒ අනුගත වීම විදිහට දැක්කහම එතකොට එතන අර මැනීමක් යෙදෙන්නේ නැහැනේ. ඒ අර මැද තැවරුනේ නැත්තම්. හැබැයි අර ලෝකයට කියනවා චක්කුණා රූපන් දිස්වා න නිමිත්ත ගාහි හෝති කියලා. හැබැයි එතන අපි ඇහැට පෙනෙන රූපේ කියලා ගත්තොත් එතකොට අපි අර තියෙන හැකුයි කියලා අපි වැරදි පැත්තකට යනවක් වගේ මට නිකන් මේ අදහසක් ආවා.
ඒක තමයි. දැන් එහෙම කියන්නේ නැතුව කියන්නත් බෑ.
ඒක තමයි.
ඇහෙන් රූප දැකලා කියනකොටම අපිට ඇහැ කියන එකත් ලැබිලා රූප කියන එකත් ලැබිලා.
එක තමයි.
ඒ අදහස එනවා කියන්නේ ඔන්න බලන්න. ඇහැ කියන්නේ අජ්ජත්ත, රූප කියන්නේ බහිද්ද.
බහිද්ද.
දැන් මජ්ජේ සූත්‍රය මොකද්ද කියන්නේ? අජ්ජත්ත ඒකාන්තය, බහිද්ද දෙවෙනි ඒකාන්ත
දෙවෙනි අන්තය.
අපි අන්ත දැකලාද අන්තයේ බැසගෙන?
බැසගෙන.
බැසගෙන. ඉතින් කොහොමද මජ්ජේ මන්තා නලිප්පති වෙන්නේ? මැද තැවරෙන්නේ කියන්නේ.
ඒ මැද තැවරෙන්නේ නැත්නම් ආයතන හයෙම ඉක්ම වෙන්න ඕන.
ඉක්ම වෙන්න ඕනනේ.
ඒක තමයි. එතකොට ආයෙත්
මොන ධර්මතාවයක් නෙමෙයි පෙන්වන්නේ. ඒකත් අපිට ඇහිලා තියෙනවානේ. දැන් අපි ඉක්ම වලද පෙනීම කියන සිද්ධිය ලැබෙනකොට.
ලැබෙනකොට ඉක්මවිලා නැහැ, වැටහීමක් ඇවිල්ලා නැහැ.
අන්න අපි ලෝකේ අපි අජ්ජත්ෙත් නැති කරනවා, බහිද්දෙත් නැති කරනවා. පෙනීමේ ඇහත් නැහැ, රූපෙත් නැහැ කියලා අජ්ජත් බහිද්ද නැති කරනවා මිසක් දකින්නවා නෙවෙයි.
මැදත් ඇවරිලා.
මොකද නැති කරන්න, අන්ත නැති කරන්න කියලා නෙමෙයි කියන්නේ.
පිරිසිඳ දකින්න.
අන්ත බව දකින්නයි තියෙන්නේ. විදිත්වාන. උභය අන්ත විදිත්වාන. යෝ උභය අන්තේ විදිත්වාන. දකින්න. අන්ත නැති කරන්න කියලා නෑ.
එතකොට තියෙන එකක් නැති කරනවා වගේ.
අන්න හරි. අපි හදන්නේ ඇහත් නැති කරන්න ඕන, රූපෙත් නැති කරන්න ඕන. පුටුව කියන එකත් බොරු, ඇහ කියන එකත් බොරු. එහෙම යන්න ගියාම මේ ඉතර වෙන එක නෙවෙයි.
අසඤ්ඤ පැත්තට යන්න එතකොට.
අන්න හරි. ඒ විමුක්තිය හොයන අය, දහම ඇහුන් නැති අය විමුක්තිය හොයනකොට කරන එක තමයි අපි මේ දහම කියලා කරන්නේ. විදිත්වාන දකින්න කියන්නේ. හැබැයි අපි දකින්න ගිහිල්ලා දකින්න මම ඉතුරු වුණත් ආයේ මේක නෙමෙයි.
එක සම්පූර්ණ
ඔව් තණ්හා ජාලිනී කියන්නේ දැල එක තැනකින් කඩනකොට තව පැති වලින් අහුවෙලා. හරි.
එහෙමයි ડોક્ટર આવી.
එතකොට බලන්න ඇහැ පිරිසිඳ දකින්න කියනවා. ඇහැ විද්‍යාපත්‍යෙන් කියලා කියනවා. දැන් බලන්න අජ්ජත්තේ එක අන්තයක්, බහිත්තේ තව අන්තයක්. කවුද මැද ඉන්නේ?
විඥානේ.
විඥානම් මැජ්ජි. එතකොට විඥානේ මැද නම් විඥානේ දැන් ඇයි විඥානේ මැද්දට දැන් විඥානේ අපි වෙන පැත්තකින් අහලා තියනනේ මායාකාරය කියන්නේ
නේද? එයානේ වැඩ ඔක්කොම කරන්නේ.
ඔව් එතෙන්දී නම් වැඩ ඔක්කොම කරන්නේ එයා එයාව පිළිගන්නත් එපා කියලා එතන පේනවා. දැන් ඉස්සෙල්ලා කියපු එකේදී එහෙම පේනවාද? පස්සේ ඒකාන්තයක්, පස්ස සමුදය අවාන්තයක්, පස්ස නිරෝධය මැද කියනකොට අර පස්ස නිරෝධේ නිකන් විඥානේ වගේ අපිට පේනවාද?
නෑනේ.
නෑනේ ඒක ඉතර වීම කියලා හිතෙන්නේ.
ඔව් ඒක තමයි.
බලන්න දැන් මේ දෙකේ සමානත්වය බලන්න. යත්tei බහිද්දී ගන්නකොට නම් විඥානේ මැදට දාපු හින්දා අපි මේ ඇහිලා හින්දා විඥානේ මායාකාරය බොරුකාරය කියලා ඇහිලා හින්දා අපි එයා එක්ක ඉන්න යන්නේ නෑනේ.
එහෙමයි.
හැබැයි අපි පස්සේ පැත්තෙන් පස්ස නිරෝධය තිබුණා නම් නිවන වගේ නේ. පස්ස නිරෝධය වුණා නම් ඈ දැන් ඒක තමයි. දැන් අර වේදනාව රිදෙන එක ගිහින් ඔබ ගැන බලන්න ගිහිල්ලා මේ කොච්චර කළත් මේක හරියන්නේ නැහැ නේ කියලා කියනවා. මේ සතිපට්ඨානෙ වඩනවා වැඩෙන්නේ නැහැ නේ කියනවා. කොහොමද දන්නේ වැඩෙන්නේ නැහැ කියලා ඇහුවා. ඉතින් මේ වේදනාව තියෙනවානේ, රිදීම තියෙනවා. මේ කොහෙද කියලා තියන්නේ ඒක නැත් කරන්න කියන්නේ.
පිරිසිඳ දකින්නනේ කියන්නේ.
පිරිසිඳ දකින්නනේ කියන්නේ.
එතන ડોક્ટર આવી මේ මජ්ජි සූත්‍රයේ 6ම එකක් දැක්කොත් 6ම දැක්කා වගේ වෙනවා නේද?
එහෙම වෙන්න ඕනනේ. දැන් අපිට වෙලා තියෙන්නේ සමහර ඒවා දැකලා සමහර ඒවා දැකලා නැහැ වගේ නේ. විඥාණය මැද කියනකොට නම් තැවරෙන්න බෑ. පස්ස නිරෝධය මැද කියනකොට ඒකිනේ අපි නිවන කියලා ඉන්න හදා. ස්පර්ශ
නිරෝධය. එතනමනේ අර නන්දකෝවද සූත්‍රය කියන්නේ. මට හරියට මතක නෑ ප්‍රඥාව විඥාණයයි ප්‍රඥාවයි අතර සම්බන්ධයක් කියන්නේ. අර විඥාණයෙන් ප්‍රඥාවෙන් මට හරියට
ඔව් විඥානේ ක්‍රියාකාරීත්වය දකින්නේ. ඒ කියන්නේ විඥානේ මායාකාරය කියලා දකින්නේ ප්‍රඥාවෙන්නේ. ප්‍රඥාවටනේ අහු වෙන්න ඕන.
එහෙමයි.
හැබැයි මේක ප්‍රඥාව කියලා දැනගත්තා නම්
මම
පරිස්සම් වෙනවා. වැරදිනි මේක විඥාන.
ඔව් එතකොට ආයෙ සකස් වීම.
දැනගත්තා.
ඔව්.
දැනගත්තා කියන්නේ විඥානේ. මේක ප්‍රඥාවයි කියලා දැනගත්තා නම් ඔන්න විඥාන. විඥානේ මායාකාරක කියලා පෙන්නේ ප්‍රඥාවට. ඔන්න ඕක ප්‍රඥාවයි කියලා දැනගත්තා නම් එහම ආපහු විඥාන. නේද?
මම ඉන්නව ඇත.
ඒක තමයි ඒක ලෝකේ.
ඒක තමයි.
ඒ වුණා එහෙන ගමන් වැටුණා කියලා කිව්වට ආයේ ආයේ අහන්න තව විනසන්න කියන්නේ ඒකයි මේක අර බුදුහාමුදුරුවෝම කියනවානේ අස්සලෝමෙන් අස්සලෝමිට විදින එක ලේසි ඊට වඩා අමාරුයි මේ සක්කාය දකින එක කියලා. ඒකට දැන් ඔය කොම පි මේ දහමේ වචනත් මැනලා ඔන්න වැටුණා. බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි කියලා මනිනව නේද? අපේ අදහස
කරපන්
නේද? ඔන්න ඕක කරන මම දැන් මම දකින එක මාව දකින එක කීය බව දකින එක අස්සලෝමෙන් අස්සලෝමයට විදිනවට වඩා අපහසු. ඒකට මේ දහමේ තියෙන්නේ කාමරාග දුරු කරන ප්‍රතිපදාවන් නෙවෙයි. සක්කාය දිට්ඨිය දේවතාව අහන්නේ සත්‍යය හිසගෙන ගත්ත කෙනෙක් ඇගෙන නිවන ලෙස උත්සාහ කරන ඕන කාමරාගය දුරු කරන්න.
එහෙමයි.
නෑ නෑ දේවතාව එහෙම නෙමෙයි. එහෙම උත්සාහ කරන ඕන සක්කාය දිට්ඨිය දුරු කරන්න. ඉතින් අපිට ඉතින් ඔය ලින් ගැටීම් නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි මාර්ගය වෙලා තියෙන්නේ. ලෝභ දේශ නැහැ. ඈ ලෝභක්කයෝ දෝසක්කයෝ කියලා ඔන්න ගලපනවා තමයි අද. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සක්කාය දිට්ඨිය. ඒකට ඒ සක්කාය පිළිසෙන් දකින එකයි අමාරු. සකීය බව සකීය. ඒකට මෙන්න මේ මම දැන් මට හම්බ වුණ පුටුව කියන එකේ අජත්ත රූපේ දැක්කා කියලා නැත්තම් බහිද්ද රූපය පුටුව දැක්කා. අජත්ත රූපය කියන ඇහැ දැනග. එතකොට ඒ දෙක නැති කළා ඒ දෙක නැති කරා නම් දුක නැති වෙනවා තමයි. හැබැයි ඒ දුක නැති කිරීමට කියන්නේ විමුක්තිය කියලා මිස නිවන් මාර්ගයේ නෙවෙයි. ඊතර වෙන මාර්ගයේ විමුක්තිය නිදහස් වෙන.
ලෝකයේ ඇතුලේ.
ලෝකයේ ඇතුලේ. ඒ පුටුව නිසා දුක එනවා. ඒක පුටුව ලැබුණ නැත්නම් දුක නැහැ. ඇස නිසා දුක එනවා. නැති වුණා නම් දුක නැහැ නේ. එතකොට ඒ මිදෙන්නේ ඇහෙනුයි පුටු වෙනුයි මිස. ඒ කියන්නේ අන්ත වලින් ගැලවෙනවා. අන්ත වලින් නිදහස් වෙනවා. අන්ත වලින් මිදෙනවා මිස. අන්ත පිරිසිඳ දකිනවා නෙවෙයි. අන්ත විදිප්පාන වෙනවා නෙවෙයි. හරි. යෝ උපය අන්තේ විදිත්වා. අන්ත දකින්න කියන්නේ ඇහැ නැති කරන්න නෙමෙයි. රූප නැති කරන්න නෙවෙයි. අපිට හිතන්නේ ඇහැ නැති වුණා නම් රූප නැති වුණා නම් දුක ඉවරයි. හරි.
එහෙමනම් යන්දයට දුකක් නැති වෙන්න
එපා. අන්න හරි. අන්න ඒ ප්‍රමාවත් ගන්න බුදුහාමර. ඒව ගන්න දැන් මොකටද ගත්තේ කියලා එක හොයන්න ඕන. අලුත උපන් අපදරුවක් රහත් වෙලා කියනවා. අන්දයත් රහත් වෙලා කියනවා. ඉතින් බුදුහාමුදුරුව මොකක් පෙන්වන්නද ඒ උපමා ගන්න. අපි ඕම අනිත් පැත්ත හරවලා ගන්නවා අපේ අදහස. කවුරු කරන්. ඒකට මේ අන්ත දකින්නවා කියන්නේ මැද තැවරෙන්නේ නැති එක. අන්ත විදිහට දකින්නවා කියන්නේ මැද තැවරෙන්න විදිහක් නැහැ. ඒ දැන් ඔන්න බලන්න අජ්‍යත්තය කියන එක අල්ලගත් බහිද්ද කියන එක අල්ලගත්තොත් ඒක නැති කරන්න ඕන. පස්සය කියන එක අල්ලගත්තොත් පස්ස සමුදය කියන එක අල්ලගත්තොත් ඒව නැති කරන්න ඕන. හැබැයි පස්ස නිරෝධය නැති වුණා කියන එක නේද? නිරෝධ. ඉතින් ඒ දැන් අරවා නැති කිරීම යෙදීම තියෙන්නේ ඒවා බාර ගැනීම තුල නේද?
එහෙමයි.
නෝය ඒ දැක්ම ගන්න. මේවා යින් අයින් වීම කියන කතාව තියෙන්නේ ඒවා බාර ගැනීම තුල නේද? බැස ගැනීම තුල.
එහෙමයි.
ඒකට අර උපේ උපාදාන වෙලා. කියන්නේ ලං වෙලා අල්ලගෙන ඉවරයි. ඊට පස්සේ ඒකෙන් අයින් වීම තමයි නිවන. මේ දැක්ම තුල ඒකෙන් අයින් වීම නෙවෙයි නිවන කියන්නේ. ඒක එක්ක මම යෙදෙනවා නම් ඒ සමග මම යෙදෙනවා නම් අන්න ඒ මම. ඒත් මම කියන එක එකයි අජත්ත කියලා ලැබුණේ කාටද? බහිද්ද කියලා ලැබුණේ කාටද? ඒ අර්ථය තියෙන්නේ කාටද?
මටනේ.
මටනේ. එතකොට ඔන්න ඔය මම යෙදුන්නේ නැත්නම් දැන් අන්තවලට මොකද වෙන්නේ?
කතාවක් නැති වෙනවා.
කතාවක් නැති වෙනවා. අන්න අන්ත පිරිසිඳ දකිනවා කියන්නේ මෙන්න මේ මමයි යෙදෙන්නේ නැති වෙනවා. අන්ත නැති කරලා මම ඉතුරු වීම තමයි එහෙම නැත්නම්.
ડોક્ટર આવી එතනම නේද අර සාසව උපාදානීය කියන්නේ?
ඔව්. දැන් අර ස්කන්ධ කියලා කතා කළේ. ස්කන්ධ කියන්නේ මොනවද? රූපස්කන්ධ කියන්නේ දුර ළඟ. අජ්ජත් කොලසාක. ඕලාරික සියුම්. ඊන ප්‍රණීත. අතීත ස්කන්ධ, අනාගත ස්කන්ධ, වර්තමාන ස්කන්ධ. අපි හිතනවා ඇහැ නැතුව ඔය ස්කන්ධ ටික තියෙනවා. හැබැයි ඔය ස්කන්ධ කියලා දැනගන්නකොටම සාසව උපාදාන.
මේ වෙලාව අපි දන්නේ නැතුවට.
අපි දන්නේ නැතුව. අපි හිතනවා ඇහැ නැතුව ස්කන්ධ ටික තියෙනවා. ඈ? ඔය අජ්‍යත්ත බහිද්ද කතාව එන්නේ කාටද? කවුද එහෙම තියෙනවා කියලා දැනගන්න. අන්න ඒ මම යෙදෙන බවයි මේ උපාදාන පංච උපාදානස්කන්ධය කියන්නේ සක්කාය සුඛීය බව.
එහෙමයි.
සුඛීය බවයි පංච උපාදානස්කන්ධ. සක්කාය සක්කාය කියන කොපමණකින් සක්කාය තනනවා පංච උපාදානස්කන්ධ. ඒක මේ බුදු කෙනෙක් මතු කරන්නේ සමා බව සක්කාය තම මමත්වය සමා බව. ඒකයි පංච උපාදාන. එතකොට ඒ සාසව උපාදානීය කතාවමයි. අපිට හිතනවා ඒව නැතුව ස්කන්ධ වෙනම තියෙනවා. ඒ බව දැනගත්තේ කවුද කියන ප්‍රශ්නය. ස්කන්ධ දැන් ආයතන නැතුව ස්කන්ධ තියෙනවා කියලා දන්නේ කොහොමද? දැනගන්නත් විදිහක් තියෙනේද? ඒ අපි ලේබල් එකක් දෙනවා. ඒක මම නෙමෙයි ප්‍රඥාව කියන්නේ.
ඒක තමයි ડોક્ટર රවි එතන අර දැන් බුදුහාමුදුරුවෝ පජානාති කියලානේ තියෙන උතන ආයතන වලින් දකින්න බැහැනේ. බුදුහාමුදුරුවෝ පජානාති කියන්නේ ඕක ප්‍රඥාවෙන් දකින්න ඕන එකක් නේ. හැබැයි ඕක අපි අර දැන් ડોક્ટર රවි කිව්වේ ප්‍රඥාවෙන් දකිනවා කියලා. ඒ ආයතන වලින් දැක්කලා ප්‍රඥාවෙන් දකිනවා කියනකොට සම්පූර්ණ බුද්ධ දේශනාව නෙමෙයිනේ. ආයතන ඉක්මවා යන දැක්මක් වගේනේ ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රඥාව කියන්නේ ලෝකයේ හැබැයි එතන ප්‍රඥා අර උදේවැය ඥානය වගේ. අන්න මට නිකන් හිතිච්ච එකක් මේ කියන්නේ. නැත්නම් ආයතන වලට පේන්න බෑනේ ඒක.
ඔව් ඒක හරි.
අපි හිතනවා උදේවය කියන්නේ අපි දන්නා හටගන්න එකයි නැති වෙන එක. ඒ උදේවය කියන්නේ ඥානයක්, ඥාන දර්ශනයක් මිස ආයතන වලින් දැනගන්න එකක්. ඥාන දර්ශනයක් කියන්නේ මේ පජානාති පැත්තටයි එන්නේ. පිට හිතන එකකට ගැලපෙනව නම් ඒක ඥාන දර්ශනයක් වෙන්නේ නැහැ. ඒකට මන ආයතන. දන්න දෙයකට ගැලපෙනව නම් පරිස්සම් වෙන්න කියන්නේ ඒක. බුදු දහම මට වැටහෙනව නම් පරිස්සම් වෙන්න. තව හොයන්න. ඒකට ඥාන දර්ශනයේදී මම බලන්න දැන් අර අජත්ත බහිද්ද අන්ත කිව්වේ ඇයි? අන්ත දකින්න දකින්න කියන්නේ දැන් ප්‍රඥාවෙන් තමයි දකින්න තියෙන්නේ. ඒකට අන්ත දකින්නවා කියන්නේ අන්ත කියන්නේ උදේව පැත්ත දාන්නත් පුළුවන්. සකස් සකස් වීමන්නේ අන්ත කියන්නේ. ඒක මිරිඟුව තියෙන තැනට ගිය කෙනාට අන්ත කතාවක් තියෙනවා. දජ්ජත්ත බහිද්ද කතාවක් යෙදෙනවා.
නැහැ.
එයාට දැන් අන්ත නැති කරන්න ඕන කියලා කතාවක් තියෙනවා. මේ මාත්
එහෙමත් නැහැ.
එහෙමත්
නැහැ.
නැහැ. හැබැයි ලෝකයා ඒ කියන්නේ එතෙන්ට ආපු නැති ඕන කෙනෙක් මොනවා හරි කියනකොට ඒක අන්තයක් නෙවෙයි. මේ මෙයාගේ දැක්මට.
අන්තයක්. සකස් වීමක්.
සකස් වීම. ඒකට දැන් අජත්ත බහිද්ද කියන්නේ සකස් වීමක් නේද?
එහෙමයි.
අනේ සකස් වෙන බවම එතන අන්ත නේද?
එහෙමයි.
ඒකට පේනව නේද ඕක ඕක මවන්න නම් විඥාණයෙන්ම තමයි මවන්නේ කියලා. ඒ කියන්නේ මැජික් කාර්යයම ඕන මේ දෙක හදලා දෙන්න.
එකන කිව්වේ විඥානේ පිරිසිදු දකින්න කියලා. ප්‍රඥාවෙන්
විඥානම් මැජේ දැන් අර දැන් අන්න මිරිඟුව තියෙන තැන ඉඳන් බලනකොට පේනවනේ දැන් අජත්ත බහිත්ත කතාව එන්නම මේ විඥානේ කරපු මායාවක් කියලා. දැන් ඔන්න ඕක දකිනකොට දැන් විඥානේ තැවරෙන්නවත් පුළුවන්ද?
එහෙම කතාවක් වෙන්නේ
නැහැ. මැද තැවරෙන්නේ නැහැ. කවුද ප්‍රඥාවන්තය? මැජේ මන්තා. මන්තා කියන්නේ ප්‍රඥාවන්තය. මැජේ මන්තා නලිප්පති. තැවරෙන්නේ නැහැ. අවුද ප්‍රඥාව. ඒකට ඒ ප්‍රඥාව කියන්නේ ඥාන දර්ශනි. හරි. එතකොට එන්නේ මේ හිතලා ගැලපෙන එක නෙවෙයි. අපි මේ කල්පනා කරලා ආ මේ හින්දා මෙහෙමනේ කියලා ගැලපෙනවනේ. ඒ කතාව නෙමෙයි.
ඒක වැටහීම.
දැන් බලන්න එහෙම වුණහම දැන් අජ්ජත්තේ නැති කරනවා බහිද්දේ නැති කරන්න ඕන. ආම කතායි. කොහොමද නැති කරන්නේ මේ මායාකාරය මවපු ඒවා? يعني මං අහන්නේ අර දැන් වතුරේ බල්ලා නැති කරන්න පුළුවන්ද?
අර වදම්මගේ කතාව උන්ට අදාළ වෙනවා.
ඔව් දැන් ඉන්න බල්ලෙක් නම් අපිට කොහොම හරි නැති කරන්න පුළුවන්. වතුරේ බල්ලා නැති කරන්නේ කොහොමද? දැන් අතක් පයක් අර දැන් ඔපරේෂන් කරලා වෙන් කළාට පස්සේ කකුල කපලා අයින් කළා. දැන් එයාට කකුල කහනවා දැනෙනවා. කකුලේ රිදීමක් දැනෙනවා. හරි පේන්නේ නැහැ. එයා බැලිය අතට ආන්සියලා ඉන්නේ. කකුල කහනවා. මගේ කකුල කහන්න කියනවා. හරි. දැන් කොහොමද උත්තර කරන්නේ? එයාට හිතෙන්නේම තියෙන කකුල කහනවා කියලා නේද?
ඒක තමයි.
ඉතින් ඒක කරන්න පුළුවන් වැඩක්ද? ඔන්න ඔය දැන් අපි අපි අහනවා දැන් දැන් කරන්න බැරි වැඩේ කරන හැටි කියා දෙන්න. මට මේ මේ ඕක කරන හැටි කියා දෙන්න. ලෝකෙන් එතර වෙන හැටි කියා දෙන්නකො මොකද්ද කරන්න ඕන?
ඒ ප්‍රශ්නේම වැරදි.
ඒක තමයි. දැන් ඒ ඒ ලෝකයේ ලෝකය කියන්නේ සකස් කිරීමක් කියන දැක්ම. සමුදය සමුදය හෝති කියලා ඥාන දර්ශනයක් ඇති වෙනවා. සමුදය සමුදය. නේද? සමුදයෝ සමුදයෝ හෝති කියලා බුදුහන්දුර පෙන්නනවා මුලින්ම ඇති උනේ ඒ ඥානෙ. ඊට පස්සේ තමයි නිරෝධය කියන එක. ඊට පස්සේ කියන්නේ ඔක කාලේ දාන්න නෙමෙයි. එනකට ඉස්සෙල්ලා තියෙන්නේ දැන් මොකක් ගැන කතා කළත් ඕක සකස් වීමක්. සකස් වීමක්. සංස්කරණ. සංස්කරණ තියෙන්නේ මොනවා හින්දාද? අවිද්‍යාව නිසා. නොදන්න කම නිසා. නේද? නොදන්න කම නිසා සංස්කරණ කියනකොට ඒ කතාව එම තියනා නේද? නොදන්න කම නොයදුනා නම් සකස් වීම කතාවක් කියදෙන්න පුළුවන්.
එහෙමයි. ආර්ය න්‍යාය.
ආර්ය න්‍යාය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. අන්න ඔකයි ආර්ය න්‍යාය. ඔබේ භාගයක් නෙවෙයි. භාගයක් දකින්නේ නැහැ. එක ඥානයක් ඥාන දෙකක් විතරක් ඇති වෙන්නේ නැහැ. තියෙනකොට ඥාන හතරම. සම්මා දිට්ඨිය කියන එකේ. කියන්නේ හරි දැක්ම. කියන එකේ ඥාන හතරම තියෙනවා. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ. අපි හිතන්නේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං ටික විතරයි. ඉතුරු දෙක පස්සේ එන්න.
ඉරුවන් සර්.
සුත්‍රේ වැරදි වෙනවා.
ඒක තමයි.
සර් මට ධර්මදේශනකදී ඇහුණා මේ මෙන්න මෙහෙම වාක්‍යයක්. සර්ට පුළුවන් නම් ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්ද? මේ මන් දන්නේ නැහැ මේක මොන සූත්‍රෙද තිබ්බේ කියලා. මට දන්නේ නැහැ. අඤ්ඤේව සංඥා උප්පජ්ජති අඤ්ඤේව සංඥා නිරුජ්ජති කියලා. අපි දැන් හිතාගෙන ඉන්නේ උපන්න සංඥාව නිරුද්ධ වෙනවා වගේ අදහසක්නේ. මට ඒ ධර්මදේශනාවේදී ඒ වාක්‍ය තමයි මට ඔළුවට ගියේ. අන්නේව සංඥා උප්පජ්ජති අන්නේව සංඥා නිරුද්ධති කියලා. මේක බුදුදහමට එකඟයි, ඊතර වෙන දහමට එකඟයි කියලා මට ඔළුවට ගියා. ඊතර වෙන දහසනේ.
ඒක බුද්ධ දේශනා. මොකද්ද මේ අන්නේව සංඥා උප්පජ්ජති? උපදින්නේ උපදින සංඥාව එකක්. අන්නේව සංඥා. එතකොට අර සංඥාව නෙවෙයි නිරුද්ධ වෙන්නේ. නිරුද්ධ වෙනවා නම් ඒක තව සංඥාවක්. හරි. ප්‍රතිච්ඡ සංඥාවම නිරුද්ධ වෙන කතාවක් නෙවෙයි. ඉපදුනේ එක සංඥාවක් නිරුද්ධ වුනේ තව සංඥාවක්. අඤ්ඤේව. අපි හිතන්නේ ඉපදුනේ එකම තමයි නිරුද්ධ වෙන්නේ. يعني ප්‍රතිනවා කියන එක සංඥාවක්. නිරුද්ධ වෙනවා කියන එක තව සංඥායේ ඉපදුන එක නිරුද්ධ වුණා කියන කතාවට යන්නම බෑ. නේද? අපිට ඔය අර දහම් කරුණ ගැලපෙන්නේ අපි දන්න විදිහටනේ. උපජ්ජිත්වා නිරුද්ධ්‍යන්ති හටගත්තු එක නැති වෙලා යන එකක් දාලානේ අපි දෙයක් දාලානේ කතා කරන්නේ. දැන් මේ දෙයක් දාන එකෙන් ඈතර වීමනේ බුදු කෙනෙක් වෙන්න. ඒකට සිද්ධ වෙන එකක් නෙවෙයි. අපිට තියෙන්නේ ඉපදුන එක ඒකමයි නැති වෙන්නේ. හරි.
සමහරවිට ડોક્ટર આવી එතනදී එතකොට නිරෝධය කියන්නේ හට නොගත් ස්වභාවයද? එහෙම නැත්නම් හටගත්ත අඤ්ඤේව සංඥා උප්පජ්ජති අඤ්ඤේව
සංඥා. පළවෙනි දේ තමයි උදේවය ඥාණයෙන් කරන්නේ ඊතර වෙන දර්ශනයකට ගේන්නේ. දේකට සිද්ධ වෙන විස්තරයක් දෙනවා නෙවෙයි.
නෙවෙයි.
හරි.
ඒක පැහැදිලි වුණා.
දෙන්නේ මොකක් දේකට සම්බන්ධ කර. අටගත්තු දේ. අට ගැනීම කියන ධර්මතාවය දකිනකොට දේ කියන එක ඉක්මවයි.
එතකොට ડોક્ટર අවි නිරෝධය කියන්නේ එතකොට හට නොකත් ස්වභාවයමයි නේද? එහෙමද?
නිරෝධය කියන්නේ නිරෝධය තමයි වය කියන එක කතා කරන සමුදය සමුදය වය සමුදය කියන ක්‍රියාව හට ගැනීම කියන එක වය ධර්මය. සංඛාර කියන්නේ වය ධර්මය. වය ධම්මා සංකාර අපිට ඒක ඇත්තක් වුණාට ඇති දෙයක් වුණාට බය ධම්මා කියන එක තමයි සංකාරා හරි
එහෙමයි
සත්‍යීම කියන ධර්මතාව වතුරේ බල්ලා සකස් වෙනවනේ වතුරේ බල්ලා නිරෝධ ධර්මයක් කියන එක නෙමෙයි ඒ සකස් වීම සකස් වීමම තියෙන්නේ මොකක් එක්කද නොදන්න කම එක්කනේ එහෙමයි
එහෙමයි
සකස් වීම මිසක් බල්ලා නෙමෙයි දෙය නෙවෙයි දැන් අපි කිව්වොත් අර ඇති උන බල්ලා නැති උනා කිව්වොත් ඒක එන්නම බැරි කතාවක් නේද වතුරේ
බුණා
ඌ නැති මොකක්ද ඒ කතා ඒ විඥාණයට අහු වෙලා කියන එකක්
ડોક્ટર
ප්‍රඥාව කියන්නේ විඥානේ ඉක්මා යන දැක්ම
ඔව්
පයින්නපා
සමාවෙන්න දැන් කියන්න
පණ නෑ
නෑ ඔබතුමිය හරි දැන් ඊළඟ කෙනා
ડોક્ટર දැන් අර මුල්ම ප්‍රශ්නෙට ගියොත් අර අර නිමිත්ත ගැන කතා කරොත් දැන් ඒක හරි දැන් පෙනීම කියන එකක් අපිට කතා කරන්නම බෑ හරි එතකොට ડોક્ટર ඔය පෙනීම ගැන කතා කරන්න ඇති මම ඉන්නවනේ
ඔව්
ඒක කියා ගන්න බැරි දැනෙන මම ඉන්නවනේ
පෙනීම නැති කළොත් එහෙම පෙනීම ගැන කතා කරන්න බැරි මම
දැනට ඉන්නවනේ ඉතින් ડોක්ටර් අපි ඉන්නවනේ දැන් ඒ කියන්නේ ඔය සී ඔය ටික ඔක්කොම දකින්න අහසේ රූප අඳින එක පේන ඒක දැනෙන ඒ කියන්නේ ඒකේ දෙයක් නැති බව දැනෙන මම ඉන්නවනේ
එතෙන්ට යන්න කලින් ඉන්න මම ඉස්සෙල්ලා බලන්න ඔය කතා එකක්වත් දන්නේ නැති මම ගන්නකො එයාට පෙනීම තියනව නේද දැන් මට
එයාට පෙනීම තියෙනවා ඔව්
එතකොට පෙනීම තියෙන මම ඉන්නවනේ
ඔව්
ඇත්තීම තියෙන මම ඉන්නවනේ
නෑ පෙනෙන මට පේන මම පේන මම ඉන්නේ කියන්නේ
ඒක තමයි
දකින මම ඉන්නවා දෙයක් තේ දකින හරි දැනෙන හරි
දැකීම කරන්නේ කවුද
මම
ඒ මම ඉන්නවනේ
හ්ම්
කිසිම ධර්මයක් දන්නේ නැත්නම් මම ඉන්නවනේ
ඔව්
එතකොට දැන් ධර්මය ඇහිලම නැති කෙනාට හිතෙන්නේ මේ පෙනීම තියෙන හින්දා මම ඉන්නවා. ඇයි පෙනීම ලැබෙන්නේ මටනේ? සිද්ධ වෙන්නේ
මටනේ? ඔව් ඔව්.
එතකොට එයාට හරිම සාධාරණයි පෙනීම නැති වුණා නම් මම නෑ කියන්නේ. හරි. ඇයි පෙනීම තියෙනකොටනේ මම
ඉන්නේ?
මම ඉන්නේ. එතකොට ඔන්න දැන් විමුක්තිය හොයන කෙනා දුක නැති කරන්න හදන කෙනා දැන් දුක කියලා දැනගෙන වෙනවනකුත් එයාට තියෙනවා හරි එයා මොකද කරන්නේ පෙනීම නැති කරන්න පුළුවන් ඔක්කොම කරනවා හරි පෙනීම නැති වුණා නම් ඇසීම නැති වුණා නම් දැන් දුක නැහැ මමත්
නැහැ
එයාගේ මත්තමට ඒක හරියටම හරි ඒකයි ඒකට විමුක්තියක් කියන්නේ අනිත් අහස් වීම හරි ඒක තමයි අසෘතවත්ය කරන්නේ පෙනී කරදරයක් කියලා දැකලා පෙනීමෙන් මිදෙන ඇසීම කරදරයක් කියලා ඒ කියන්නේ ඒ හින්දානේ ලෝකේ
තියෙන්නේ
ඒක නැති කරා නම් හරි ඕක නැති කරන්න තමයි අපි දැන් අපි කායනුපස්සනාව හරි වේදනානුපස්සනාව හරි කියලා වේදන රිදෙන එක දිහා බලන් ඉන්නවනේ දැන් අපිට හිතෙනවා මේක සාර්ථක මේ වේදනානුපස්සනා සතිපට්ඨානේ වැඩුණා නම් වේදනාව නැති
වෙනවා.
ඒ වේදනාව තියෙන මම ඉන්නේ. වේදනාව නැති වුණා නම් මම නැහෙනේ. වේදනාවද?
ඔව්
ඔව්. ඔන්න ඕක තමයි අසෘතවත්. අසෘතවත් කිව්වට අපිට වඩා දිනුම් නිය. දුක නැති කරන්න ඕන විමුක්තිය හොයන කෙනා කරන්නේ. හරි. අපිත් දැන් සතිපට්ඨානේ කියලා කරන්නේ ඕක තමයි වේදනානුපස්සනාව කියලා. වේදනාව දිහා බලන් ඉඳලා වේදනාව නැති වුණා නම් අන්න හරි භාවනාව අද සාර්ථකයි. එහෙම නැණන් ඉතින් සාර්ථක නැහැ. ඒ තමයි අපි වඩන අපේ සතිපට්ඨාන. ඒ කියන්නේ අසෘතවත් කෙනා වඩන වේදනානුපස්සන. ඔක දාගන්න කායනුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ඔක්කොට. හරි?
හරි.
දැන් ඔය ඔබතුමිය අහුව පෙනීම නැත්නම් ඇසීම දැන් ඒක ඒක වැරදි. ඒක නැති වුණා නම් දුක නැහැ. ඒ හින්දා ඕක නැති කරන වැඩපිළිවෙලක යන එක කරන්නේ අසෘතවත් පුතක්. ඒක තමයි අසෘතවත් කිව්වට දැන් අපිට වඩා ගොඩක් දියුණු හිත දියුණු අය කරපු එකක් ඕක. කාලේ සුඛෙන් විමුක්තිය ලැබපු අය හිටියා. විමුක්තිය කියන්නේ අර උපාවචර මට්ටම. ඕක නැති කරපු අය හිටියා. උපරිමයේ තමයි නේ සංඥා නාසං. ඒ වයින් ශුන්‍යභාවය ලැබුවා. එතකොට අන්න ඒ අයටයි මේ බුදුදහම තියෙන්නේ. මේ අපිට නෙවෙයි.
හ්ම්.
බුදුදහමේ ගැඹුරු තියෙන්නේ ඒගොල්ලන්ට. හරි. මේ බුදු කෙනෙක්ගේ අසාමාන්‍ය ස්වභාවය තියෙන්නේ ඔන්න ඕවයි ඉන්න අය. ඒගොල්ලන්ට හම්බ නොවුන දෙයක් බුදු කෙනෙක් වෙන්නලා දෙන්නේ. ඒ දේ මොකද්ද කියන පැත්ත තමයි දැන් අපි දැනීම හරි ඇසීම හරි දැනීම හරි ඒ අරමුණ තිබුණොත් මම ඉන්නා අරමුණ නැති වුණොත් මම නැහැ කියන පැත්තට නියන්නේ.
හ්ම්.
දැන් මේකෙ පෙන්නන්නේ ඒ අරමුණ එක්ක මම යෙදෙන්නේකො. ඒ කියන්නේ මට පේන්නේ මම හිටියොත්නේ. මට පේන්නේ මම හිටියෝ.
හ්ම්.
පෙනීම හින්දා මම උපදිනවා නෙමෙයි.
හ්ම්.
මට පෙනීම කියලා එකක් ලැබෙන්නේ මම හිටියෝ. සක්කාය සොකීය බව. හරි. ඔන්න ඔය මම කියන එකට පහර වැදුනොත් මට පේනවා කියන එකක් ලැබෙන්න පුළුවන්. මම කිසිමකට පහර වැදුනොත් පේනවා කියන සිද්ධිය මට ලැබෙන්න පුළුවන්.
එතකම් බෑනේ.
බෑනේ. දැන් පෙනීම නැති කරන මමයි මාව මාව නැති වුණාම් පෙනීම නැති වෙනවා කියන එකයි දෙක. පෙනීම නැති කළාට මම නැති වෙන්නේ නැහැ.
හ්ම්.
හරි. ආව නැති වුණොත් පෙනීම කියන කතාව යෙදෙන්න විදිහක්. ඒ පෙනීම අපිට ලැබුණා හින්දානේ පෙනීම කියලා කතා
කරන්නේ.
ඔව්. එහෙනම්.
ඔව්.
එතකොට මම නැති පෙනීම ඉතුරු වෙනව නෙමෙයි. මම නැති වෙනකොට කොහොමත් පෙනීම අදාළ නැහැ.
ඔව්.
පෙනීම විතර නෙමෙයි. ඔය දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන අතරම මම තියනකන් යෙදෙන දේවල්.
ඔව්.
ඒවා යෙදිලා මම නැහැ කියන කතාවක් එන්නේ නැහැ. හරි. ඒකත් පස්සේ තියෙනවා. ඔය හතරම මට ලැබුණ දේවල්. මම අත්දකින්න දේවල්. මම නැති ඕවා තියෙනවා කියන කතාව දැනගන්න මම කෙනෙක් ඉතුරු වෙන්නේ
නැහැ.
ඔව්. අදිට සුතමත විඤ්ඤාත හතර එකම මම යෙදෙනවා. ඒ හතර නැති වුණාට මම නැති වෙන්නේ නැහැ. මම යෙදෙනකන් ඔය හතර තියෙනවා. ඔය ලැබෙනවා. හරි. මම යෙදුන් නැත්නම් ඔය හතර ලැබෙන්න කෙනෙක්
නෑ.
ඔව්. එරණා.
ඔව්.
ඔය හතර ලැබුණ නැත්නම් ඔය හතර තියෙනවා මම නැහැ කියන කතාවකට එන්න විදිහ.
ඔව්.
හරි. එතකොට ඔන්න ඔය පැත්ත තමයි මේ සක්කාය දිට්ඨිය දුරු කරන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන. සක්කායට ලැබි දේවල් දුරු කරන එක තමයි තීර්ථකය
කරන්නේ.
ඔව්. එතකොට සොකීය බවට ලැබුණ දේ ඔච්චර ඒක ගැන මොන විග්‍රහය කළත් ඒතර අවිද්‍යාව මත ගොඩනැගුණ ලෝකය. ඒක ගැන මොන විග්‍රහය කරලා මොන විදිහට දහම් කරුණු ගැලපුවත් ඒක ඊතර වෙන කෘත්‍ය වෙන්නේ නැහැ. මේක හැමතිස්සෙම හොයන්න ඕන මම කවුද කියන එක. මම යෙදෙන්නේ. දැන් දැකීම තියෙනවා මම නැහැ කියන්න පුළුවන්. දැනීම තියෙනවා මම නැහැ කියන්න පුළුවන්. අපි කියන්න හැදුවට ඒක වෙන්නේ නැහැ. මොකද ඒ බව දැනගන්න මම ආපහු
ඉන්නේ. තෙරුවන් සරණයි ડોક્ટર ආවි. දැන් අර දැන් සාකච්ඡාව අහගෙන හිටියේ දැන් මේක කොහොමද දැන් අපි දැන් චතුරාර්ය සත්‍ය කියන්නේ මුළු ධර්මයම අඳුනගත්තා කියලා දැනගන්න එකනේ. මේක දුක්ඛේ ඥානං කියන එක කොහොමද අපි ගලප ගන්න පුළුවන් දැන් ඔබ ඔබතුමා මෙතෙක් කියපු කේවරි.
අතන ඔව් දුක්ඛේ ඥානං කියන එක ආපහු කියන්න වෙන්නේ ඥාන දර්ශනයක්. ඒ කියන්නේ පුද්ගලයාට ලැබෙන දුක නම් අපිට කතා කරන්න පුළුවන්. මට ලැබෙන දුක. හැබැයි ඥාන දර්ශනයේට තේන්න ඕන එතකොට මෙන්න මේ ඕනම දෙයක් ඒකේ පළවෙනි දේ තමයි අපි ගන්න පුළුවන් දැන සකස් වීම කියන්නේ සංකාර කියන දේ. හරි. සකස් වීම කියලා අරනම් කියේ මිරිඟුව තියෙන තැන ඉඳන් බැලුවොත් අනිත් ඔක්කොම අය කියන ඒවා සකස් වීමනේ.
එහෙමයි.
අන්න ඒක මට ලැබෙන දුකක් නෙමෙයි ඒ දුක කියන ධර්මතාවය ආර්ය සත්‍ය. ඒ සකස් වීමම දුක. සකස් වීම කියන දැන් අපිට එහෙම අදහසක්වත් නැති තැනක මොනවා හරි දෙයක් හදාගෙන කවුරු හරි කතා කරනවා. තේරුණාද?
එහෙමයි.
ඒක සකස් වීමනේ.
එහෙමයි.
එතකොට ඒ ධර්මතාවයේ දුක.
ඒ කියන්නේ සංකාරයේ සකස් වීමම දුකක් කියන එක ඒක නිකන් අර මට ලැබෙන එකක් නෙමෙයි සකස් වීමම දුකක් කියන එක.
නහරි. සකස් වීමම දුක. හරි? ඒ දුක පුද්ගලයක අනුබද්ධිත දුකක් නෙවෙයි.
ඔව්.
ඔය දුක දැන් මනුස්ස ලෝකෙට විතරයි දිව්‍ය ලෝකේ නෑ බ්‍රහ්ම ලෝකේ නෑ කතාවක් නෑ. දුක ආර්ථත්‍ය කියන එක තිස්සක් තලයටම පොදු එකක් නේ.
එහෙමයි.
බ්‍රහ්මයාටත් ඒ දුක එහෙමම. එයාට ඒ දුක නෙමෙයි. ඒකේ ධර්මතාවය. අගස්සීම කියන එක එතන තියනවනේ ඒක දුකයි. හරි?
එහෙමයි. දැන් එතනදී අපි ගන්න ඕනේ දැන් මේ සකස් වීම කියන එක අනිත්‍යනේ. එතකොට ඒ සකස් වීම අනිත්‍ය හඳයි දුක කිව්වොත් එහෙම අපි ඒක බලනවා සකස් වීම කියන එක නිත්‍ය එකක් නෙවෙයි අපි දැන් සාමාන්‍යයෙන් ස්වභාවය තමයි අර නිත්‍ය එකට තමයි කැමති අපි මේ අර අනිත්‍ය
ඒ බලන්නේ අපි කැමති පැත්තෙන්නේ
එහෙමයි
අපි කැමතිද අකමැතිද කියන එක නෙවෙයි මෙතන කතා කරන්නේ හරි එතකොට අපි ආයේ අර දෙයකට පැත්තකට යමු වෙලයි බලන්නේ. දෙයක් එක්කයි මම හෙදෙන්නේ. දැන් මෙතන පෙන්නන්නේ අනිත්‍ය බව. ඔබතුමා කිව්වා හරියටම හරි. අනිත්‍ය දැක්කොත් තමයි දුක දකින්නේ. හරි? එතකොට අනිත්‍ය දකින්නවා කියන්නේ යමක් අනිත්‍ය නම්. දැන් යමක් කියන්නේ ඔන්නයි සකස් වීම කියන එකත් යමක්.
එහෙමයි.
හරි? අනිත්‍ය කියන්නේ මොකද්ද? අන්න අර අනිත්‍ය දර්ශනේ ප්‍රඥාවට අනිත්‍ය දර්ශනය එනකොට න උපේති න උපාදිය. ලං වෙන්න බෑ අල්ල ගන්න බෑ.
එහෙමයි.
නෑ නෙමෙයි වෙන්නේ නෑ.
එහෙමයි.
හරි. ලං වීම වෙන්නේ නෑ. අල්ල ගැනීම වෙන්නේ. මට අල්ල ගන්න බෑ ලං වෙන්න බෑ කතාව නෙමෙයි නා. ඕවා තියනවා ලං වෙන්න බෑනේ. එතකොට ඥාන දර්ශනේට අනිත්‍ය පේනකොට ආන්න දැන් සමුදය සකස් වෙනවා හරි
එහෙමයි
ඒ දැන් සමුදය තියෙන්නේ අවිද්‍යාව එක්ක කියලා පේනවනේ නේද
එහෙමයි
එක්ක ඒ සමුදය තියෙන්නේ අවිද්‍යාව එක්ක නක් අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් අසේස විරාග නිරෝධක් ඒක වෙන්න බෑනේ නේද? අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ. හරි. මස්මින් අසති දන් නහෝති කියන ධර්මතාවය.
ඔව් දැන් ડોක්ටර් අපි දැන් මේ සංකාර
ඔය දෙපැත්තම දැකපු කෙනාට විතරයි මේ කතාව තියෙන්නේ. එක පැත්තක් දැකපු කෙනාට නෙවෙයි. ඒකට අනිත්‍ය දර්ශනය කියන්නේ ඔය දෙපැත්තම දකින්න. උදේ වයි. ඒක ඥානයක් මිසක් අර මට හම්බ වුණ මේ මේ මේකට සිද්ධ වෙන දේ ආයතන වලින් පෙන්නන පැත්ත නෙවෙයි ඈ.
එහෙමයි.
උදේයි වයයි කියන දෙකම සමුදය වයි. එතකොට ඒ දෙපැත්තම දැක්කනන්නේ අනිත්‍ය දැක්කවෙන්නේ. ඒක පැහැදිලි.
එහෙමයි. එහෙමයි.
එක පැත්තක සිද්ධියන්නේ ඈ. එතකොට ඔන්න ඔය අනිත්‍ය දර්ශනයක විතරයි දුක්ඛේ ඥානං කියන එක කතා කරන්න පුළුවන්. අපේ ඔබතුමා කියපු අනිත්‍ය දැක්කොත් නේද දුක කියන එක ඒක හරියටම හරි. දැන් අපිට වෙලා තියෙන අනිත්‍ය දකින්නේ නැතුව අපි දුක ගැන කතා කරන්න යන එක තමයි අර පුද්ගලයාට ලැබෙන දුකකට දාන්න.
පැහැදිලි.
ඔව්. අනිත්‍ය දැක්කොත් යද නිච්ඡන් තන් දුක්ඛං. අනිත්‍යද අනිත්‍යද අහලා අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද අහන්නේ අන්තපෝවාට ඕකනේ අහන්නේ ඉස්සෙල්ලා නිත්‍යද අනිත්‍යද කියන එක ඉස්සෙල්ලා ඒක සංඥාප්‍රඥාවෙන් දැකපු කෙනාට විතරයි ප්‍රඥාවට දර්ශනය වෙන දුක يعني දුක්ඛේ ඥානං කියන පැත්ත
එන්නේ එහෙමයි
එතකන් අපිට තියෙන්නේ අර පුද්ගලයාට මට ලැබෙන දුක ගැන සාපේක්ෂ දුක ගැන. ඒ කියන්නේ
ඔබතුමාට
මට දුකක් වෙන්නේ නැහැ.
එහෙමයි. මෙතන ධර්මතාවයක් තියෙන්නේ නේද ડોක්ටර්?
අන්න හරි. දුක කියන ධර්මතාවය. ඒක පුද්ගල අනුබද්ධයක් නෙවෙයි.
එහෙමයි.
අනිත්‍ය දර්ශනය තුල ඒ දැක්ම තුල දුක්ඛේ ඥාන. අනිත්‍ය දැක්කම කෙනාට දුක්ඛේ ඥානං කියන එක නැහැ. තව විදිහට يعني ඒ ප්‍රඥාව ආවේ නැත්නම් අනිත්‍ය කියන දර්ශනේ ආවේ නැත්නම් දුක කියන එක කතා කළාට වැඩක් නැහැ. ඒක නිකන් අර ලෝකෙට අයිති වචන ගොඩක් විතරයි. දුක්ඛේ ඥානං නෙවෙයි. එතකොට ඒකයි මේක දන්න දකින කෙනාටයි ආශ්‍රවශය කරන්න පුළුවන්. ඔය දැක්ම ආපු කෙනාට. තව දන්න දකින කෙනාට බැහැ. බැ කියන්නේ වෙන්නේ. අදන්න නොදකින කෙනත් සතිපට්ඨානී වඩනවා කියලා කරයි. ඒ වුණාට මේ ඉතර වෙන කෘත්‍යයට ලං වෙන්නවත් බැ.
ආ තව ප්‍රශ්නයක් ડોක්ටර් අවි දැන්.
ඔව්.
දැන් සංකාර කියලා කියනවනේ දැන් සකස් වීම හැම වෙලෙම සකස් වෙනවා එහෙම. ඒකට හේතු ආශ්‍රවද?
ආශ්‍රව තමයි. ඒක හැම වෙලේම කතාව එන්නේ වෙලාව එන්නේ සකස් වීම තියෙනකන් නේ. වෙලා මේ මොහොතේ සකස් වෙනවා නෙවෙයි මේ මොහොත කියන එක හදාගන්නේ සකස් වීම නිසා.
එහෙමයි.
හරි.
එහෙමයි.
මේක දැක්කොට කාලය ඉක්මවා යනවා කියන්නේ ඒක. දැනට අපිට කතා කරන්න යන්නේ හැම වෙලේම සකස් වෙනවා මේ මොහොතේ සකස් වෙනවා නේද?
එහෙමයි.
ඒක අපි පටන් ගන්නකොට කිව්වට මේ දර්ශනයට එනකොට කාලය ඉක්මවයි. එතන මේ පැවැත්මක කතාවක් නෙමෙයි කාලයක පැවැත්මක කතාවක් නෙවෙයි.
එහෙමයි.
කාලය කියන එකටත් අර්ථයක් නැති වෙනවා. ඒකයි මේ ඉතර වෙන දර්ශනයේ වැදගත්. ඒකට තමයි කාලික කියන ඒවා හැම ඇත්තටම අර තේන්නේ මොකක්ද කියන්නේ.
දැන් ඒ සංස්කරණය වීම සංස්කරණයක් බව දැකීම ඇරෙන්න සංස්කරණය වෙන එක නතර කරන්න එහෙම විදියක් නෑ නේද සංස්කරණය මේක සංස්කරණය අනිත්
විදියක් නෑ කියනවා එහෙම අවශ්‍යතාවයක්
එන්නේ එහෙම
විදියක් ඕන වෙන්නේ අපිට නවත්තන්න ඕන
නන්නේ එහෙමයි
ඇයි නවත්තන්න ඕන ඒක බාරගත්තා නම්
හරි එහෙමයි
තේරුණාද ඒක බැසගෙන බැලුවොත් තමයි ඒක දුකක් ඒක නවත්තන්න
ඕන. එහෙමයි.
මේකෙදි වෙන්නේ වැට ගන්න විදිහක් නැති වෙනවා. ඒ කියන්නේ ඒ ඒ ඒක ඒකෙන් දකිනකොටම ඒකෙන් ඈතර වෙලා ඉවරයි.
එහෙම.
අන්න කියලා කතාවක් ඒ කතාවක් නිකන් යෙදෙන්නේ නැහැ. නවත්තන්න නම් දෙයක් තියෙන්න ඕනනේ. දැන් මං කියුවේ අර වතුරේ බල්ලා නැති කරන්න නම් වතුරේ බල්ලෙක් කියලා එකක් තියෙන්න ඕනනේ.
තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ එහෙමයි.
ඔව් තියනවා නම් නැති කරන්න පුළුවන්. දැන් මෙතන ඒ කතාව අයින් වෙනවා දැන්. මොකද ඒ කතාව දෙය තියෙන්නේ නදන්න කම එක්කනේ, අවිද්‍යාව එක්කනේ.
එහෙමයි.
දන්න කම යෙදෙනකොට වෙන්නේ. විද්‍යාව පහළ වෙනකොට වෙන්නේ. ඥාන දර්ශනයේට දැන් චරකල් අනිත්‍යය කලේ ඔය තියෙන එක නැති කරන්නේ. තියෙන එක කිව්වට තියෙන එක කියන තැන ඒගොල්ලෝ හිටියේ නෑ. මොහොතේ අටගන්න එක නවත්තනේ.
එහෙමයි.
එහෙම හරි හටගන්න ක්ෂණයක් ක්ෂණයක් පාසා හරි කරන්න ඒගොල්ලන්ට වැඩක් තියෙනවානේ.
එහෙමයි.
ඒක කරන්නේ කවුද කියන එක ඒගොල්ලන්ට
පේනවා.
ඒකයිනේ. පළවෙනි දේ සක්කාය දිට්ඨිය කඩන එක මිසක් කරන එක නෙවෙයි. හරි. ඒ සක්කාය දිට්ඨිය යෙදෙන්නේ නැතිවීම තමයි අය ඥාන දර්ශනයේ කියනකොට වෙන්නේ. එතකොට පුද්ගල කතාව එතනින් එහාට අදාළ
නැහැ. එහෙම.
මම රහත් වෙන්න මොනවා හරි කරනවා නෙවෙයි. මම සෝවන් වෙන්න මොනවා හරි කරනවා නෙවෙයි.
දැන් ඒකෙදී අර දැන් අර සුපටිපන්නෝ කියන ඒ ගාථාව කියන්නේ අර රූපය වේදනාව සංඥාව සංකාර විඥානය මම නොවේ කියලා දකින්න උත්සාහ කරනවා කියලා මේ ස්වාමීන් වහන්සේලා මේ මහා සංඝරත්නේ. එතකොට
නෑ ඒ කතාව වැරදි. ඒක මම නෙවෙයි කියලා දකින්න උත්සාහ කරන මම ඉන්නව නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ රූපේ පිරිසිඳ දකින්න වේදනාව පිරිසිඳ දකින්න නේද?
එහෙමයි.
ඒක මම නෙවෙයි කියලා දකින්න කියලා නෑ.
අර කියන්නේ නේතෝ හමස්මි නේසෝ මේ අත්තා කියලා.
ඒක කියන්නේ අනිත්‍ය නම් දුක නම් ඊට පස්සේ නේද කියන්නේ? ඒ ධර්මයේ කියන
කතාව.
ආ. සනී නැති කෙනා කියන්න ගියොත් එන්නේ අර වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි යනා ඒ ඕක කියන මම ඉන්නවනේ.
එහෙමයි.
දැන් ඕක මගේ නෙවෙයි ඉන්නේ ඔය නම මම කොහේ හරි ඉන්නවනේ.
එහෙමයි.
තේරුණා?
එහෙමයි.
අර ඒක වෙන එකක් මම අන එකක් කියන සක්කාය දිට්ඨියමයි ආපහු වැඩ කරන්නේ. රූපය වෙන එකක් මම අන එක. ඒ රූපය මම නෙවෙයි. තේරුණා?
එහෙමයි.
ඒකම හැංගිලා තියෙන ඒක තමයි අර විෂයාකාර සක්කාය දිට්ඨිය. රූපං අත්තතෝ සමනුපස්සතිමයි ඔය තව විදිහකට එන්නේ. අත්තනීවා රූපං.
දැන් ඒ දැන් අර සීල සූත්‍රය හැම කියනවනේ අර අනිච්චතෝ දුක්ඛතෝ පස්සතෝ ගද්දතෝ එහෙම කියලා අර දැන් ඒක බලන්න ඕනේ මේ සකස් වීමත් එක්ක සංස්කරණයත් එක්ක තමයි ඒක දකින්න ඕනේ කියලා මං හිත මට තේරුණා ඇටියට.
ඔව් දැන් සකස් වීම කියන එක මං හැම තිස්සම අර වතුරේ බල්ලා කියන එක ගන්න එකයි.
සකස් වීම
කියන්නේ වතුරේ බල්ලෙක් වගේනේ.
එහෙමයි.
වතුරේ බල්ලා කියන එක ඔය තුවාලය දුක උලක් තේන්නද? ගණ්ඩතෝ
ගණ්ඩතෝ
අගතියක්මනේ.
එහෙමයි.
ඒ සකස් වීම දකිනකොට ඒ කතාවම යෙදෙනවද?
එහෙමයි.
ඒ ඊතර වෙනවනේ නේද?
එහෙමයි එහෙමයි.
ඒ බල්ලා කියන කතාවම අදාළ නැති වෙනවනේ.
එහෙමයි.
එතකොට එක පැත්තකින් අපිට ලැබෙන හැම එකක්ම ඒ විදිහ. හැබැයි ඊටත් වඩා සියුම් බුදුහාමුදුරෝ පෙන්නන එක ඒ ලැබෙන දේ උලක් ගන්න දෙයක් සල්ලයක් නෙමෙයි. ලැබෙන මම කියන එකයි මේ බලන්න තියෙන්නේ.
මම කියන එක එහෙම.
ඔව් ලැබීම එක්ක මම යෙදෙන්නේ. දැන් අනිත් අය කලේ මට ලැබෙන දේ උලක් ගන්න දෙයක් හින්දා ඒක නැති කරන එකනේ. එතකොට මට සතුටෙන් ඉන්න පුළුවන් නේ දුක නැතුව.
එහෙමයි.
බුදුහාමුදුරුවෝ පෙන්නේ බුදු කෙනෙක් පෙන්වන්නේ ඕනෝකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මම ඉන්න නිසානේ ඔය කතාව.
එහෙමයි.
මම කියන එකට පහර වදින්න වදින්න මට ලැබෙන දේවල් නැති කරන හරි ඒවා අනිත්‍ය කරන හරි කතා අදාළම නැහැ. ඒක නෙමෙයි
කතාව. අදාළම. එහෙමයි.
ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ සොකීය බව කියන්නේ. ඒකට බුදු කෙනෙක් පෙන්වන්නේ සක්කායයි සක්කාය නිරෝධයයි කියන්නේ. සොකීයත්වයයි සොකීයත්වය නිදෙ නැහැ. අනිත් හැමෝම ඔන්නෝක ඇහිලා නැති දැකලා නැති අය කරන්නේ මට ලැබුණ ලෝකය දුරු කරන එක. ලෝකය දුරු කරපු මම ඉතුරු වෙනවා. ඒක පේන්නේ නැහැ. මොකද ලෝකය නැත්තම් මම කියන දකින්න එයාට ශක්තියක් නැහැ. මොකද එයා ලෝකෙ තිබුණත් නේ මම ඉන්නවා කියන්නේ. ඒකයි ඔය අසංඥා පැත්තට ගියාට පස්සේ මම ප්‍රකට වෙන්නේ නැහැ.
එතන අර ස්වකීයත්වය තමයි දුරු කරන්න උත්සාහයක් තියෙනවනේ.
ස්වකීයත්වය දකින්න එක තමයි පළවෙනි එක.
එහෙමයි.
ඒ විදිහට දකින්න එක අසලෝම අර විදින එකට වඩා අමාරුයි කියන්නේ.
ෆයිල් එක.
ડોක්ටර් ඒකට දුක. මමද දුක. දුක කියන්නේ මේ මම.
ඔය දැන් සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ පංච උපාදානස්කන්ධය කියන්නේ සක්කාය සකීය.
සයවකලාපිය සූත්‍රයේ තියෙනවා මඤ්ඤිත භික්ඛවේ රෝගෝ මඤ්ඤිත ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං එහෙම කියලා තියෙනවා සර්. ඒකයි
ඔව් මඤ්ඤිත මේතං මඤ්ඤනාවක් මඤ්ඤත මේතං. එතෙන්දිත් අපි දාගන්නේ අර මඤ්ඤණාව අයින් වුණා නම් හරි මම අයින් වෙනවා කියලා. හැබැයි මඤ්ඤණාව තියෙන්නේ මඤ්ඤණාව එක්කත් මමයේ දෙන හැටි ඔකේ ඇත්තටම දකින්න තියෙන. දැන් මඤ්ඤණාව කියනකොට මට අම්බව මඤ්ඤණාව කියන්නේ
අස්මීති වික්කවේ මඤ්ඤිත මේතං අයමහමස්මීති මඤ්ඤිත මේතං කියලා තියෙන්නේ සර්. මමයේ දෙන හැටි තමාස එතන ගා උලක් ගණ්ඩයක් සල්ලං කියලා කියන්නේ.
ඒ තමා බවම මමත්වය. අන්න ඒකයි ඒ කියන්නේ දකින්න තියෙන්නේ එතන. අපිට වරදින්නේ මම නෙමෙයි නිකන් මට ලැබෙන ටික තමයි මඤ්ඤණා ටික කියලා ගන්න හැබැයි. ඒ කියන්නේ සක්කාය නෙමෙයි සක්කායට ලැබෙන ටිකයි අපි පංච උපාදානස්කන්ධයට ගලපන්නේ. එතකොට බුදු කෙනෙක් විතරයි ඔන්න ඔතන වැරද්ද පෙන්නන්නේ. අනිත් විමුක්තිය හොයපු අයට ඕක අහු වෙන්නේ නැහැ. එකයි මේ බුදු කෙනෙක් අසන සමයි කියන. එන කිසිම කෙනෙකුට පෙන්වන්න බැරි එකක් පෙන්නවා කියන. ඉතින් එකයි මේ කියන්නේ හැමතිස්සෙම මට මොකක් හරි ලැබුණා නම් තව පරිස්සම් වෙලා තව ටිකක් හොයන්න කියන.
සර් තිරුවන් සරණයි සර්. මේ සර් අර දුක්ඛාර්ථය කියන එක අර පෙළෙන බව සංකත බව විපරිණාම බව කියන්නේ ඒ දුක්ඛය කියන එක ඒ භවෙම තියෙන නිසා මේ මට ලැබෙන දුකක් නෙමෙයි අර දුකේ කියන එකේ භව තුලම තියෙන එකක් කියන එක නේද එතන පෙන්නන්නේ.
අන්න හරි. භව කියන يعني ස්වභාවය කියන එක භව රූපය මොනවා හරි බවක් නේ.
ඔව් සෙතන් ස්වභාවයම නේද? ඒ දුකේ ස්වභාවයම පෙළෙන බවක් තියෙනවා කියන එක නේද සර්?
ඔව්. ඒක ඒකෙහි ස්වභාවය කිව්වට වඩා දුක කියන්නේ ওই බවමයි.
ඔව් සර්.
බව.
එයා
අන්හායකේදී තමයි ඔක හොඳට පැහැදිලි වෙන්නේ අර.
ඔව් අර විපරිණාම බව, සංකත බව, සන්තාප බව, ඒ බවවල තමයි දුක කියන එකේ අර අර්ථය ගන්න පුළුවන් නිසා මේ මගේ දුකක් කියන තැනට වැටෙන්නේ නැහැ කියන එක නේද එතන.
ඔව් දැන් මගේ කියන මට්ටම අපිට අහු වෙන්නේ අර කාම වස්තු මට්ටමේ විතරයි. කාම භූමිය මට්ටමින් හිතනකොට විතරයි. දැන් මේකේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනක් පෙන්නනවනේ. ඒකට එක දැන් අර මගේ දේවල් ඔය දේවල් හින්දායි දුක එන්නේ කියන එක කාම භූමි මට්ටමේ පේනකට ඒ කාම තණ්හාව කියන්නේ පොඩසක් විතරයි භව තණ්හා කියන එක ඊට වඩා සියුම් භව තණ්හා එක තමයි ඔය කොම කතන්දර ටික
හැදෙන්නේ
මම කියන එක යෙදෙන්නේ ඒ භව භව සංකීය භව
මෙව තුල
ඒ පැත්ත තමයි ඒක සියුම් ඒ කියන්නේ අර අර වචන වලින් ගන්න තේරුම අපිට ගලපන මට්ටමට යන්න බෑ ඒ ඒ පැත්තට
එනවා මංගමනෝසය ඒ දැන් පෙළෙන බව කිව්වහම නිකන් මට මම් පෙළෙනවා වගේ කතන්දරයක් නේ ඒක එහෙම මුල අපේ අපි තුලින් ගත්තා නේ සර් ඒක නෙමෙයි පෙන්නන්නේ
ඒ ඒක නෙමෙයි ඒක මූලික මට්ටමට ඉතින් අර කාම වස්තු හින්දා මාව පෙළෙනවා
එහෙම
ඇහැට පේන රූප හින්දා මාව පෙළෙනවා ඒ මට්ටමෙන් ඒ මට්ටම විතරයි ඒක ගැඹුරක් කතා වෙන්නේ නැහැ
හරි නෝ සර්
දොඩර මඤ්ඤති මේතං මඤ්ඤනාවක්මයි ඒ පැත්තට එනකොට මේ තමා කියන එකත් මඤ්ඤනාවක් සුඛියත් කියන එකත් මඤ්ඤනාවක්
අර සර් ගඩුවක් තුවාලයක් වගේ කියන්නේ සර් ඒවැ තියෙන ස්වභාවයෙන්ම පෙළෙන කමක් නේ නේ සර් ඒක අර අපි ගඩුවක් මට මගේ ගඩුවක් නෙමෙයි ඒකේ තියෙන ස්වභාවයෙන්ම පෙළෙන කියන ස්වභාවයක් නේ ඒකේ තියෙන්නේ ඒ වගේ තමයි මේ දුක්ඛ ස්වභාවය කියන එක සර් එහෙම තනෙන්නේ
එහෙමයි දැන් බුදුහාමුදුරුව හැමතිස්සෙම උපමානේ දෙන්නේ
එහෙමයි
ඒ උපමාවෙන් දෙන්න හදන හැඟීමයි ගන්න තියෙන්නේ
ගන්න ඕනේ
උපමාවෙන් දෙන්න හදන්නේ ධර්මතාවය මිරිඟු උපමාව මම ඒ මොන උපමාව හරි දෙන්නේ මිරිඟුව ගැන විස්තරයක් කරන්න නෙමෙයි
නෙමෙයි
හරි දැන් මට තුවාලයක් ගණ්ඩයක් ගඩුවක් උලක් කියලා එතකොට මට රිදෙන පැත්ත තමයි අපිට
අහුවෙන්නේ
ඔව් උපමාව කියනකොට අහුවෙන්නේ දැන් ඒකෙන් දෙන අර හැඟීම ගන්නවා
අර්ථය කියන එක ගන්න නේ සර්
ඔව් ඔව් ඒකට මේ උපමාව හිර වෙන්න හොඳ නෑ මේක මට ලැබෙන මෙන්න මේ රිදීම තමයි මේ දුක් කියන්නේ
කියන්නේ ඔව්
දෙන්න හදන දැන් බුදුහාමුදුරුව හැමතිස්සෙම අර මං කියන්නේ නිවනේ ඉඳන් කතා කරන්නේ
එහෙමයි
එතකොට ඒක කියන්න දැන් නිවන කියන එක අපි අත්දකලා නෑනේ අපිට ගෝචර නෑනේ.
එහෙම.
අර මිරිඟුව තියෙන තැනට ගියා වගේ කියලා හිතන්න. දැන් මිරිඟු එතන එයා කතා කරන්නේ ඒ ඇත්තේ ඉඳන්.
ඔව්.
ඒ ඇත්ත අපිට කිව්වට තේරෙන්නේ
නෑනේ. නෑ
නේද? එතකොට කියන්න වෙන්නේ අපි දන්න දේවල් වල ඉන්නේ. එතකොට අපි දන්න දේවල් උපමා.
ඔව්.
ඒ අපි දන්න දේවල් වලින් හැඟීම ගන්න ඕන අන්න අපතන ඒ ඒ දැක්ම ඒ දැක්ම ඇති කරගන්න මේ ලෝකේ දේවල් වලින් කියනවා.
එහෙමයි.
මේ කියන්නේ ලෝකේ දේවල් වලින් කිව්වේ නැත්නම් අපිට කතා කරන්න බැහැ.
නෑ. ඒ කියන්නේ උඩුකුරු වෙනවා කියන්නේ ඒකද උඩුකුරු කරලා පෙන්නනවා කියන්නේ ඔය ස්වභාවයෙන්.
ඔව්. ඔව්. කොට අපි මුත්‍තර කරලා ලෝකෙට ගලපුව එක නෙවෙයි මේක
උනන්නේ.
ඔව්. කොට ලෝකය කියන්නේ මෝස ධර්මය, මුසාව. කොට මෝස ධම්මන් නිබ්බාන.
එහෙමයි.
බුදු කෙනෙක් රහතන් වහන්සේලා ඒ කතා කරන්නේ නිවනේ ඉඳන් අමෝස ධර්මයි.
ඔව්.
ඒකයි ඒගොල්ලෝ බොරු කියන්නේ නැහැ කියන්නේ.
නැහැ කියන්නේ.
ඒගොල්ලෝ ඒ ඇත්ත පෙන්නනවා හැබැයි පෙන්නන්න වෙන්නේ ඒක කිව්වට අපිට තේරෙන්නේ නැහැ නේ. අපි දන්න ටිකෙන් අපිට කියා දෙන්න. අපි දන්න ටිකෙන් අපිට කියා දෙන්න. බලන්නකෝ.
එහෙමයි සර්. ඒකෙන්
ගත්තට ගත්තොත් අර අපේ අපේ අදහස් ටික දානවා අර වචන ටික අර.
ඔව්. ඒ කියන්නේ මට තේරුණා කියන තැනට
යනවා. ඔව්. මට තේරුණා කියලා අර ලෝකෙට අයිති එකකට ගලප ගන්න.
එහෙමයි.
ඉතින් මේ ඒ දර්ශනය මේ දැක්ම ඇති කරන්නයි ඔය හැම එකම කියන්නේ. දැක්ම.
එහෙමයි.
දැක්ම කියන එක මේ කරන වැඩේ නෙවෙයි.
එහෙමයි සෝ
අර දැන් අර ප්‍රේවතහාමුදුරුව ලස්සන උපමාවක් ගත්ත අර පොබියට තිබුණා කවියෙත් තියෙනවා. ඊටත් වඩා මේ මට හිතුණා අර දඩයක්කාරයයි බඩගිනිකාරයයි කියන.
ඔව් සර්. ඔව් සර්.
අනිත් අයත් ඒක හිතන්න.
ඒ දේශනා ටික දාලා තියෙනවා.
ඔව් පොඩ්ඩක් දැන් මේ මම දැන් හැමෝටම කතා කරන්නේ.
ඔව් සර්.
දැන් උපමාවක් ගන්නවා දඩයක්කාරයා දැන් සතෙක් මරන්න යනවනේ. බඩගිනිකාරයා සතෙක් මරන්න යනවා. අපි හිතමු කන්න තියෙන ඒවා විතරයි කියලා. දැන් කවුද හරියටම දඩයම කරන්නේ? දැන් එතන දැන් බඩගින්න නිවා ගන්න ඕන කෙනා දැන් අපිට හිතන්නේ දඩයක්කාරයා හොඳට දඩයම කරයි කියලා නෑ. දඩයක්කාරයාට කන්ඩිෂන්ස් තියෙනවා. එයාට මේ සතා වුත් ඕක වැඩන්නේ නැහැ, ඕක හරියන්නේ නැහැ, මේ ඌට වඩා ලොකු සතෙක් ඕන, එහෙම නැත්නම් මේක අනිත් අයට හොරෙන් මරන්න ඕන. අරවා මේව බඩගිනිකාරයා එහෙම නෙමෙයි. එයාට බඩගින්න නිවා ගැනීම තමයි එයාගේ දැක්ම. දඩයන් කරන එක නෙවෙයි. දැක්ම ආපු කෙනා, දැන් නිවන ගැන දැක්ම ආපු කෙනා එයාට ආයි කියා දෙන්න ඕනේ නැහැ මේක කරන්න මේක එපා අරව මේවා. දැන් දඩයක්කාරයට තියෙන මේක කළොත් වැරදි මේක කළොත් හරි. එයාට සමහර විට දඩේම කරගන්නත් බැරි වෙනවා. හැබැයි බඩගිනිකාරයා කොහොම හරි දඩේම කරගන්නවා. ඒක උපමාව නිකන් පව් පැත්තෙන් කිව්වට ඒක අදාළයි ගන්න ඕන. ඒ වගේ තමයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ මේ දර්ශනය දැක්ම. මේ හැම එකෙන්ම කියන්නේ මේක කරන්න මේක කරන්න එපා කියන ඒ කතාව නෙමෙයි. මේ දැක්මක් දෙන්න හදන්නේ. මේ මේ දර්ශනය පිරිසිදු වෙන්න අයෝ. ඊට පස්සේ යාට අර අමුතෙන් මාර්ගයක් කතාවක් නෙමෙයි. මාර්ගය ගව වෙන්න පුළුවන් ඒ වුණාට එයා දන්නවා. මොකක්කටද කුමක් සඳහාද කියන දැක්ම තියෙන. එයාට අනිත් අය කියන කරන ඒවා අදාළ නැහැ. මං කරපු එක හරිද වැරදිද තව කෙනෙක් බලා ඉදීද ඒ කතා අදාළ නැහැ. දැන් අපි රකින සීලෙ නිකන් අනිත් අයට පෙනුනොත් හරි නැහැ හොරෙන්නේ. ඒ රකින්නේ එහෙම එකක් නෙමෙයි. මෙයා දන්නවා ඇයි මේක මේ මේක රකින්න ඕන ඇයි කියලා. සීලේ රකින්න කෙනාට වඩා සීලේ රකින්න ඕන ඇයි කියන දැක්මයි වැදගත් වෙන්නේ. මොකද එයා කවදා හරි එතෙන්ට යනවා. හරි. ඒක ඒ දර්ශනය මේ මේ පිරිසිදු වුණොත් විතරයි වෙන්නේ. ඒත් මේ දැක්ම ඇති වෙන්නේ. කතා ටිකට අර ඉස්සෙල්ලා කිව්වා වගේ තව උපමා අයි සාකච්ඡාවල තියෙන අර බොඩු බෙල්ලා ගහට නගින එකේ දැන් ගොළු බෙල්ලා උස ගහකට නගින්න හදන. ළමයා අහනවා ඇයි ගොළු බෙල්ල උඹට කවදාවත් ඔක උඩට නගින්න කොච්චර කාලයක් යයි? ඒකට ඒ ළමයා අහන්නේ අර කරන ක්‍රියාව. දැන් අපි මාර්ග කෘත්‍ය කියා දෙන්න කියනවානේ. මොකද්ද දැන් නිකන් දකින්න කරන්න ඕන? ළමයා බලන්නේ ක්‍රියාව එක. ගොළු බෙල්ලා මේ හිමින් මේ ගිහිල්ලා කවදා මේ උස ගහ මුදුනට නගින්න? ක්‍රියාව ගැන ළමයා අහන. ගොළු බෙල්ලා පෙන්වන්නේ දැක්මක්. දැන් මට ඒ ඔක්කොම මතක නැහැ. එතන පෙන්වන්නේ මේ ගහ උස ගියේ එක දවසකින්. එතකොට අන්න එයා දැක්මට කතා කරන. ගොළු බෙල් මේ ළමයා අහපු එක ප්‍රශ්නෙට උත්තර දෙනවා නෙමෙයි. ළමයාගේ දැක්ම වෙනස් කරන්න
අවසරයි.
ඔව්
ඔව් එතන පෙන්වන්නේ කර්මය ක්‍රියාවයි දෙකම එකක් පෙන්වන්නේ නේද?
ඔව් ඒ කර්මය කියලා ඉතින් අපි වචන දාන්න පුළුවන්. මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන නෙමෙයි. දැක්මයි වෙනස් වෙන්න ඕන. දැක්ම තියනා නම් දැන් ගොළු බෙල්ලා එතන දැක්මනේ දෙන්නේ. මේක හිමින් හිමින් ගියා කියලා ගැටලුවක් නැහැ නේ. කවදා හරි උඩට යනවා. ගහ ලොකු වුණේ එක දවසෙන් නෙමෙයි. මේ පොඩි පැලයක් ඉඳලා ටිකෙන් ටිකනේ ලොකු වුණේ. කොච්චර කාලයක් ගියාද? කාලය අර කාලයට අහු වෙලා කරන කතාව නෙමෙයි. දැන් කාලය ඉක්මා යනවනේ. දැක්ම. මෙහෙම ගියොත් උඩට යනවා. එච්චරයි
ගලු. ළමයාගේ දැක්ම එත ඒක වෙනසුත් වෙනව නේද? ඊට පස්සේ අහන ප්‍රශ්නත් එක්ක.
ඔව් දැන් ළමයාට අන්න ළමයාගේ දැක්ම වෙනස් වෙනවා. මෙහෙම ගිහින් කවද යනවද කියන එකට උත්තරේ දුන්නේ නැහැ. හැබැයි දැක්ම වෙනස් වුණහම ළමයා දන්නවා දැන් ගොළු බෙල්ලට මෙහෙම ගිහිනුත් උඩට යන්න පුළුවන්. හැබැයි ළමයා දැන් දැක්ම වෙනස් වුණහම දැන් ඒක ගැන නෙමෙයි ප්‍රශ්න කරන්නේ. ඊළඟට අහනවා මේ දැන් ගහේ මල් නැහැ. එඩි නෑනේ. ඉතින් ඔයා මොකටද ඔක උඩට නගින්නේ? දැන් බලන්න ආපහු අහන්නේ අර ක්‍රියාව, කර්මය, කරන දේ ගැන අහන්නේ ළමයා. නේද?